නිවේදන පළාත්පාලන ආයතන මැතිවරණ සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස 113-2 ස්ථාවර නියෝගයේ යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මන්ත්‍රීවරයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ඉමිතියාස් බාකීර් මහකර්මැතිතුමා, ගරු මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, ගරු එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා, පළාත් පාලන ආයතන චන්දී මිෂන් සංශෝධන නැති පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස 113 ස්ථාවර නියෝගයේ යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මන්ත්‍රී වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු සාරති දුෂ්මන්ත මැතිතුමා, හර්ෂණ රාජකරුණා මැතිතුමා, ගෙවිඳු කුමාරතුංග මැතිතුමා, ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 20/21 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 28 කොටස, සිව්වැනි කාණ්ඩයේ 21 කොටස සහ 22 කොටස සහ 5 කාණ්ඩයේ 5, 6, 7, 8 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා,
ගරු කථානායකතුමනි, කී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කර
ඊයේ මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය වරප්‍රසාද කමිටුව සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුර ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුර ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළුත්‍යයි මම යෝජනා කරමි. විදුලි බල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධන 2022 මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සෞඛ්‍ය ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල සහ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වැවිලි කර්මාන්ත ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ධර්ම කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විදේශ කටයුතු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කම්කරු හා විදේශ රැකියා ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ කම්කරු දෙපාර්තමේන්තුව සහ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ය සභාව වාර්තා පිළිගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩේම සම්බන්ධ විමර්ශනය කිරීම සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේ වාර්තාව එම කාර්ය සභාවේ සභාපතිව නීතිඥ නිමල් සිරිපාද සිල්ලා මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ඒ සඳහා සුදු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි, කී වාර්තාව මුද්‍රණය කළ යුතුය යෝජනා කරමි.
ආක්ෂණ කටයුතු පිළිබඳ මාධ්‍ය උපදේශ කාර්ය සභාවේ වාර්තාව එම සභාවේ සභාපති කනක හේරත් මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතයන්ගේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ප්‍රමිත බණ්ඩාර තින්නකෝන් මැතිතුමා, ශාන්ත බණ්ඩාර මැතිතුමා.
ගරු කථානායකතුමනි, නවතල්ලත්ත බෝවල යන ලිපිනේ පදිංචි එල්.පී. අශෝක ලියනපති මහත්මියගේ ලැබුණු පෙස්සම පිළිගන්න.
අශෝක බේසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, කුරුණෑගල මීගම්පාර නන්දන මාවත අංක 88 දරණ ස්ථානයේ පදිංචි ඒ.එම්.එම්.බී. දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්න.
නලින් බණ්ඩාර ජයමහා.
ගරු කථානායකතුමනි, පොල්පිතිගම තල්පත්වව යන ලිපිනෙහි පදිංචි ජේච් ගාමිණී විජේවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවි.
ප්‍රධාන වැඩ කටයුතු යෝජනා ඉදිරිපත් කිරීම.
අගෝස්තු 21 වෙනිදා සිලෙක්ෂන්ස් කමිටියක තේරීම් කාර්ක සභාව රැස් වුණා. ඒ අවස්ථාවේදී කාර්ය සටහන් මම ඔබතුමාට කියවනවා. ආෆ්ටර් ඩිස්කෂන් ද ඔනරබල් ස්පීකර් ඉන්ෆෝර්ම් ද කමිටි දැට් ද ඔනරබල් ඩොක්ටර් හර්ෂ ඩිසිල්වා MP could be considered as the chair of the committee of public finance for the fourth session of the 9th parliament. ඔබතුමා එතුමා සභාපතිට පිළියමක් තියෙනවා. එතකොට දැන් මෙහෙම තියෙද්දි ඔබතුමා පිළියමක් තියෙනවනේ. ඇත්ත වශයෙන්ම ඒකයි වුනේ. මම යෝජනා කරුවා හර්ෂද සිල්ලා මහත්තයාගේ නම. No, you can reply my dear, don't disturb. මම යෝජනා කරුවා ඔබතුමා පිළිගත්තා විතරක් නෙමෙයි, ඔබතුමා කිව්වා මේක අද ඉවර කරමු කියලා. එහෙමත් කිව්වා. එතකොට මෙහෙම I will read it again. හර්ෂද සිල් MP could be considered as the chair of the committee of public finance for the fourth session of the 9th parliament. එතකොට මෙහෙම තියෙද්දි ඔබතුමා තව රැස්වීමක් ඇදෙව්වා. මෙහෙම තියෙද්දි පත් කළා තියෙද්දි තව රැස්වීමක් ඇදවලා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් යෝජනා කිව්වා. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ වගන්ති අපේ සභානායකතුමාට තේරෙන්න ඇති, ඒතුමා නිදිජ්ජ නිසා වෙන කට්ටිය තේරෙන්නේ නැහැ. වචන වගන්තියේ 121 තිබ්බට the chief opposition එතකොට මේ section 2 there shall be a committee to be designated as the committee of public finance consisting of a chair and 11 members who are not members of the cabinet or ministers nominated by the committee shall be member of the opposition. දැන් වචනේ පරිසභාවතෙන් බැලුවොත් විපක්ෂයේ මන්ත්‍රීවරේ පත් කරන්න පුළුවන් වචනේ පරිසභාවතෙන්. බට් හැම වගන්තියක්ම ගරු කථානායකතුමනි, ප්ලීස් ඩොන්ට් ඩිස්ටර්බ් මී. හැම වගන්තියක්ම ගත්තොත් විවස්ථා වේවා, ස්ථාවර නියෝග වේවා, ඒකේ අරමුණක් තියෙනවා, චේතනාව, ඉන්ටෙන්ෂන්. ඒක තමයි වැදගත්. අපේ ධර්මයේ තියෙනවානේ චේතනාව බික්කමේ කම්මං වදාමි කියලා. එතකොට මේකේ චේතනාව තමයි විපක්ෂය යෝජනා කරන එක නපත් කිරීම. දැන් ඊයේ වුණේ ආණ්ඩු පක්ෂය යෝජනා කරනවා විපක්ෂ මන්ත්‍රීවරේ. මේක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කරකිරීමක්. හිතාමතා ස්ථාවර නියෝගයේ උල්ලංඝනය කළා කියලා හැමදාම මේ පාර්ලිමේන්තුවේ කීර්තිනාමය විනාශ කෙරුවා. අවුරුදු දෙකක් ඔබතුමා ස්ථාවරණ නියෝගය අත්හිටවලා සංවාදයක් නැතුව කටයුතු කෙරුවා කියන එක නිසා මේ පත්වීම නීති විරෝධී. මොකද ඊයේ අපි රැස්වීමට කලින් රැස්වීමේ සභාපතිවරයා පත් කරලා තියෙන්නේ. ඔබතුමාම කියනවනේ Harsha Disilok should be considered as the chair of the Committee of Public Affairs for the fourth session. මොකද පැහැදිලි කරනවා fourth session of the ninth parliament. ඉතින් මෙහෙම Harsha Disilok පත් කරලා තියෙද්දි ඔබතුමා කොහොමද ඊයේ රැස්වීමක් ඇදවලා වෙන කෙනෙක් පත් කරන්නේ? මට කියන්න දෙන ඉතරයි.
You must. Yes, Rauf Hakim.
Mama, මේ තේරීම් කමිටුව රැස් වුණ අවස්ථාවේදීත් ඔබතුමාගේ අවධානයට ගෙන ආවා. ඇත්ත වශයෙන්ම මේක විපක්ෂයට අයත් පත්වීමක් හැටියට විපක්ෂයේ කෙනෙක් නම් කරනකොට ඒක පිළිගැනීම තමයි සිරිත විය යුත්තේ. නමුත් මේ තේරීම් කමිටුවේ බහුතරය ආණ්ඩුවට තියෙන බව කවුරුත් දන්නා කාරණයක්. එතකොට ඔබතුමාම කතා කරලා මයන්ත දිසානායකට දුරකථනයෙන් කතා කරලා ඉල්ලීම කරලා තියෙනවා ඔබතුමා කැමතිද කියලා.
නෑ නෑ
ඒ කොහොමද එතුමා ඉල්ලීම නෑ එතුමා මට කිව්වා.
එතුමා මට කතා කරේ.
නෑ එතුමා මට කතා කරලා කිව්වා. අපි ඇහු අවස්ථාවක ඕන අපේ එතුමාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. එතුමා කිව්වා ඔබතුමා ඇහුවලු එතුමාගෙන් කැමතිද මේ ධූරේ ගන්න කියලා. ඉතින් එහෙම දෙයක් කිරීම සම්පූර්ණයෙන්ම අපක්ෂපාති මේ දෙයක්. ඒකට විරුද්ධ වෙනවා.
It's a waste of time. Now it is
over. කරුණා කරලා මේක අපි පැහැදිලි කරගන්න ඕනේ. මම නම් කියන්නේ
your allegation is totally wrong.
ඒ සභාව රැස්ව අවස්ථාවේදී
your allegation is totally wrong.
මුදල් ඒක පැත්තක තියමුකෝ. ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා නම් මම පිළිගන්නම්.
Why do you want to discuss and waste time?
ප්‍රතික්ෂේප කරනවා නම් පිළිගන්න. මොකද අපි
the matter is over.
ඔබතුමා අපේ අයිතීන් ඔබේ අයිතීන්
matter is over.
අපේ අයිතීන් සුරකීම ඔබතුමාට බාරයි.
Yes.
ඉතින් ඔබතුමා කටයුතු කරද්දී මෙවැනි දෙයක් සිදු වෙලා තියෙන එක ඔබතුමා දැනුවත් කිරීම මගේ යුතුයකමක්. ඒකයි මම දැනුවත් කරේ. මේක මට මයන්ත දිසානායක මටත් කබීර් හෂීම් මැතිතුමාටත් කියපු දෙයක්. අපි දෙන්නම පුස්තකාලයේදී හමු වෙලා අහද්දි
සෝකේ
නෝ එතුමා අපිට කිව්වේ නෑ මන් නෙවෙයි කතානායකතුමා.
I can remember Mayanta is the one that who called me.
මේක වැරදි.
Right.
මේක වැරදි කතානායකතුමනි.
It is so.
ඒක එක පැත්තක්. ඉතින් ඒත් එක්කම
why waste time
මුදල්
now it is over
නෑ ඔබතුමා
yes take no the position
පැත්තකදී නෑ නෑ මං කියන්නේ මේකයි
the position
නෑ අද පත්තරවල පළ වෙලා තියෙනවා මයන්ත දිසානායක මැතිතුමා කියපු කාරණා කීපයක් විශේෂයෙන්ම එතුමා කියනවා තමන්ගේ පක්ෂ මේ පිළිබඳව විරුද්ධ වෙනවා නම් තමන් ඒ තනතුර දැරීම පිළිබඳව නැවත සලකා බලනවායි කියලා කිව්ව විත්‍ය අද පත්තරවල පළ වෙලා තිබෙනවා. ඉතින් එබැවින් ඔබතුමා ඒක සැලකිල්ලට අරගෙන එතුමාගෙන් උත් අහලා ඔබතුමානේ දුරකථන ඇමතුමක් දුන්නේ. නැවත වතාවක් දුරකථන ඇමතුමක් එතුමාට දීලා නැත්නම් අපි හරි එතුමාට කතා කරලා මේක නැවත වාරයක් මොකද හර්ෂද සිල්වා මැතිතුමා පැත්තකින් පිළිබඳව තියෙන මේ ආන්දෝලනාම තත්ත්වය ආඩුණාත්මක තත්ත්වය ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් උත් මේක රජයට කැලල්ලක්. එහෙම කරගන්න බෑ මේ වගේ අවස්ථාවකදී. හරි
ෂෝකේ.
ඉතින් ඔබතුමන්ලා මේ වගේ
උත්තර වෙච්චි ටයිම්.
හරි ඊයේ බැලුවනේ මැතිවරණද?
ඔව් හරි. ඔව් අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි ස්ථාවර නියෝගවල මුදල් පිළිබඳ කාරක සභාව විපක්ෂයට ලබා දිය යුතුයි කියන එකේ පදනමක් තිබෙනවා. ඒ පදනම තමයි මේ පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරාට පසුවත් ඒ වගේම ඒ පරිපාලනය කරු ලබන්නේ රජයේ විසින්. ඒ වගේ මුදල් 50 කැබිනට් මණ්ඩලය අනුමත කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන රජයේ විසින්. එනිසා ඒවා පිළිබඳව වෙනස් කෝණයකින් බැලීම සඳහා තමයි විපක්ෂයට මේ ලබා දිය යුතු කියන ස්ථාවරය තිබෙන්නේ. ඒ වගේම මෙම කාරක සභාවේ සභාපති ධූරය පත් කර ගැනීමේදී අනෙක් ඒවා කාරක සභාවට පැවරලා තිබුණත් මේක තිබෙන්නේ ස්ථාවර පාර්ලිමේන්තු කාරක සභාවට. ඉතින් ඒ කාරක සභාවේදී කොයි වෙලාවෙත් ගරු කතානායකතුමනි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව සමාජ සංඛ්‍යාව වැඩි. ඒක හදනකොටම තියෙන සංවිතියෙම තියෙනවා. ඒ නිසා ඇත්තටම මේක කළ යුතු තිබුණේ විපක්ෂයේ යම් එකගතාවයක් සහිත මන්ත්‍රීවරේ පත්කිරීම තමයි මේ ස්ථාවර නියෝගවල තිබෙන අපේක්ෂිත අරමුණ ඉටු කරගත හැකි වන්නේ. දැන් හැබැයි ආණ්ඩුවට පැත්තට තර්කයක් තිබෙනවා. ආණ්ඩු යෝජනා කරලා තියෙන ත්‍රිපක්ෂ මන්ත්‍රීවරයෙක් කියලා. ඒතර ගරු කතානායකතුමනි, කිරියල්ල සංවිධායකතුමාගේ යෝජනාව තියෙන්නේ එතුමාගේ පක්ෂ මන්ත්‍රීවරයෙක්. ඉදිරිපත් කළ තියෙන්නේ එතුමාගේ පක්ෂ මන්ත්‍රීවරයෙක්. එනිසා මම හිතන්නේ ගරු කතානායකතුමනි, එතුමාලාගේ පක්ෂ ඉදිරිපත් වෙච්ච මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම තමයි වඩාත් යෝග්‍ය මෙතනදී. මොකද ආණ්ඩු යෝජනා කරපු කෙනෙක් පත් කරන වෙනුවට අනතුරුව විපක්ෂ එකඟතාවය මත කාර්ක සභාවේ සභාපති ධූරය පත් කර ගැනීම සඳහා ඔබතුමා කටයුතු කරන්න. එනිසා මම හිතන්නේ දැන් ආණ්ඩු විසින් විපක්ෂ මන්ත්‍රීව පත් කළ තියෙන එකම පක්ෂයක. එනිසා ඒ පක්ෂයම අනිත් මන්ත්‍රීවරයන් ලබා දිය යුතු කියලා තර්කයක් තිබෙනවා. එනිසා වඩාත් යෝග්‍ය වන්නේ ඒ පක්ෂ මන්ත්‍රීවරයා. මම දන්නේ පක්ෂයද නැද්ද කියන මට අවබෝධයක් නැහැ. නමුත් ඉල්ලා සිටීමෙන් තමයි නැවත ඇති වෙන පුරප්පාඩුවට විපක්ෂයේ යම් එකඟතාවය සහිතව මෙම සභාපති ධූරය ලබා දිය යුතු කියන එක තමයි මගේ ස්ථාවර වෙන ගරු කතා නැහැ.
හරි, බොහොම ස්තුතියි. ඔව්, රෝහිණි කුමාරි සානයක මැතිනි,
මට තව නමකුත් එකතු කරලා තිබ්බ කමක්
නැහැ. සෝරි.
ගරු කතානායකතුමනි, ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධ වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් මම කතා කරන්නේ. ඒකෙදී විශේෂයෙන්ම මාරු මණ්ඩලය රැස් වෙලා තිබුණා, අභියාචනා මණ්ඩලය. එතකොට අධ්‍යාපන ඇමතිතුමාගේ සහ ලේකම්තුමාගේ වගකීම යටතේ අමාත්‍යාංශයේ ඇතුලේ හිටපු, දැන් එතන වෙන සිද්ධියක් සිද්ධ වුණා, ඒක මේකයි ගලප ගන්න එපා, පැටල ගන්න එපායි කියනක මම ඉස්සෙල්ලා කියනවා. එතකොට එතෙන් ඇවිල්ලා බීමත් පොලිස් නිලධාරීන් ඇතුළට ඇවිල්ලා මාරු මණ්ඩලයේ සමාජිකයන් වන නාලක ඩී සිල්වා, පානදුර සුමංගල විද්‍යාලයේ, ඒ වගේම හර්ෂ විමලනාථ ඩී.එස්. සිරනායක විද්‍යාලයේ, මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ දේශපාලන පක්ෂමට අදාළ නැහැ, මම කියන්නේ අධ්‍යාපන ලේකම්වරයාගේ යටතේ හිටපු, රාජකාරියේ යෙදිලා හිටපු ඒ අයට අමානුෂික විදිහට පහර දීලා සත්තු වගේ ඇදගෙන ගිහිල්ලා වාහනයට දාගෙන ගිහින් රෑ වෙනකන් පොලිසිය තියාගෙන ඉඳලා ඒ විදිහට කටයුතු කරද්දී ඇමතිතුමා හැටියට ඔබතුමා ගත්ත තීරණය මොකද්ද? මේ වෙනකොට පොලිස් ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් ගන්නේ තීරණය මොකද්ද? මොකද බීමත් පොලිස් නිලධාරීන්, අනිත් එක අපි දන්නවා ටිරාන් ඇමතිතුමා කියන්නේ කීර්තිමත් විදුහල්පතිවරයෙක්ගේ දරුවෙක්. මම දන්නා හැදිච්ච දෙමාපියන්ට ඔය වගේ නැහැදිච්ච දරුවෝ ඉන්නවා. තමන්ට තමන් යටතේ ඉන්න නිලධාරීන් කන්ට්‍රෝල් කරගන්න බැරි නම් මම ඔබතුමාගෙන් සහ කතානායකතුමාගෙන් අහන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? පොලිස් ඇමතිතුමා හැටියට නීතිය හා සාමයේ බාර ඇමතිතුමා හැටියට එතුමා ගන්න තීරණය මොකද්ද? අර රාජකාරියේ හිටපු අයට පහර දීලා අත්අඩංගුවට ගැනීම. ඒකෙදි විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙනකොට අපි දන්නවා ගුරුවරු ලොකු කැළඹීමකට පත් වෙලා ඉන්නවා. ඔබතුමා මේක ඇතුලේ විසඳ ගන්නවද නැත්නම් අර ගුරුවරු කියනවා වගේ පාරේ විසඳ ගන්නවද? මේ පිළිබඳව ඔබතුමා පැහැදිලි ප්‍රකාශයක් කරන්න ටිරන් නැවතුමා පොරොන්දුවක් වෙලා තියෙනවා සුමංගල හාමුදුරුවන්ට, ඒ පොලිස් නිලධාරීන්ට බැලුම් පුම්බලා බලනවා කියලා බීමත්ව හිටියද කියලා. ඔබතුමා ප්‍රශ්න කරන්න එහෙම බීමත්ව හිටියා කියලා පරීක්ෂණ කරාද කියලා. මොකද මේ විදිහට බලපුවහම මේ රටේ රජයේ සේවකයන්ට නිදහසක් නැහැ රාජකාරිය කරන්න. මොකද්ද මේ මර්ධනය? මොකද්ද මේ ජනාධිපතිතුමාගේ තියෙන තක්කඩිකම? රජයේ සේවකයෙකුට රජයේ තමන්ගේ රාජකාරිය කරන්න බෑ? මේ රටේ සාධාරණ විදිහට මැතිවරණයක් තියන්න බෑ? මේ තක්කඩිකමෙන්මද මේ රට ගෙනියන්න හදන්නේ කියන එක මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඔබතුමා ඇමතිතුමා හැටියට මේ සම්බන්ධයෙන් තමන්ගේ අමාත්‍යංශය යටතේ ලේකම්තුමා යටතේ සේවය කරපු මේ රජයේ නිලධාරීන් දෙන්නාට අමානුෂික විදිහට පහර දීලා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා මේ සභාවට පැහැදිලි කරන්න.
මම කල්පනා කරන්නේ අපි එක ප්‍රශ්නයක් ඉවර වෙලා අනිත් ප්‍රශ්නයට ගියොත් හොඳයි. දැන් මේ ගරු කවිරත්න මැතිණිය මතු කරපු ප්‍රශ්නේ වෙනම එකක්. දැන් අපි සාකච්ඡා කරමින් හිටියේ මේ තේරීම්කාරක සභාව විසින් මයන්ත දිසානායක මහතා ඒ මුදල් කමිටුවට පත් කිරීමේ ප්‍රශ්නය. ඒකේදී ඒකේ යුතු අයුතුකම් ගැන ඒකට අපිට ඉඩ දීලා ඔය ප්‍රශ්නයට උත්තර දුන්නොත් හොඳයි. ඔබතුමා ගරු කතානායකතුමනි, මම මේ කියන්න හදන පොයින්ට් එක ඉතාම පැහැදිලිව
අනක්කාර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමාගේ යෝජනාවට මෙතන පාර්ලිමේන්තුවේ අපි වැඩකටයුතු කරන පිළිවෙලක් තියෙනවා න්‍යායපත්‍රය අනුව. දැන් ඔබතුමා හරියටම ඒක තේරුම් අරගෙන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට ඒ කටයුත්ත කළා. හැබැයි කවිරත්න මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නෙම හොඳ පිළිතුරක් දෙන්නම්. සීලු කරුණු මංගාව තියෙනවා. හැබැයි අද මම පිළිතුරු දෙන්න මෙතන නැහැ. ඔබතුමිය කියන ඔබතුමිය මුල් කොටස කිව්වේ නැහැ. ඒකට මම උත්තර දෙනවා. මම අද මෙතන නැහැ. මම ඊයේ කාමරේ හිටියා නම් පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයේ. එතන ඒකයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා එක පැත්තක් විතරක් අරගෙන කතා කරන්න එපා. මම උත්තර දෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ වරුණා මම උත්තර දෙනවා.
කතානායකතුමනි මම කියන්න ආදෙන කාරණාව ඉතාමත්ම සරලයි. විපක්ෂ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුව විසින් යෝජනා කළොත් එතකොට ඔහු ආණ්ඩුවට හිතවත් මන්ත්‍රීවරයෙක් කියලා උපකල්පනයක් ඉබේම එනවා. එතකොට අර ස්ථාවර නියෝගවල තියෙන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියන අර්ථය ඒකෙන් නිෂේධ වෙලා යනවා. මේ නිසා මයන්ත දිසානායක මන්ත්‍රීතුමා නවත කල්පනා කළ යුතුයි ඔහු ඒ තනතුරේ ඉන්නවද කියලා. ස්ථාවර නියෝගවල තියෙන කාරණාවේ තාක්ෂණික කරුණ කරා පමණක් එතුමා එහි රැඳී සිටීම යුතු නැයි කියන එකයි මගේ තද.
ඔව් නලින් බණ්ඩාරජයම
ගරු කතානායකතුනි ස්තුතිවන්ත වෙනවා. ස්ථාවර නියෝග 121 යටතේ බොහොම පැහැදිලිව තියෙනවා සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රියකගේ යුත්තේ යන්න. එතකොට විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රියෙක් වෙනවා කිව්වහම එතකොට විරුද්ධ පාර්ශවයේ විදිහින් තමයි මේක නම් කරන්න ඕනේ. දැන් මේකේ ප්‍රශ්න තියෙන ගරු කතානායකතුමනි පසුගිය ඉතාම කෙටි කාලයක් ආචාර්ය හසසිල්ලා මහත්මයා මේ තනතුර දැරුවා. හැබැයි මේ තනතුර දරද්දී මේ ආණ්ඩුවේ ජාවාරංකාරින්ට ආණ්ඩුවේ ඩීල්කාරින්ට බරපතල ප්‍රශ්නයක් ඇති වුණා. ඒක තමයි මේ කුමන්ත්‍රණයට හේතු වුණු කාරණේ විදිහට අපිට පේන්නේ. එතුමා ඊටම හොඳින් කටයුතු කරා. ඒ වගේම රජයේ මූල්‍ය විනය ආරක්ෂා කරන්න මූල්‍ය හරය ආරක්ෂා කරන්න එතුමා කටයුතු කරා. ඉතින් ඒකට රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පාවිච්චි කරපු උපක්‍රමයක් තමයි ආයෙනම් අපි ආණ්ඩුවේම විපක්ෂයේම නමක් යෝජනා කරන්නම් කියන උපක්‍රමේ. ඉතින් ඒ නිසා මේකෙන් පැහැදිලි වෙන්නේ මේ ආණ්ඩුවට අවශ්‍යලා තියෙන්නේ මේ රට ඉස්සරහට ගෙනියන්න නෙමෙයි තමන්ගේ ජාවාරම් ටික ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා අපි තරේ කියා සිටිනවා ආචාර්ය හර්ෂසිල්වා මහත්මයාව මෙතනින් පන්නන්නේ පන්නන්න කටේ.
ඔව් නිමල්ලන් සමිතුමා.
අර කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාන නියෝග වල 121 එක යටතේ ඉතා පෑදිලිව කියලා තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් තේරින් කාරක සභාව වශයෙන් නම් කරන්න කියන එක. හැබැයි මයන්ත දිසානායක කියන්නේ අදත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඉස්සලා කියන්නේ එන මයන්ත දිසානායක විපක්ෂ මන්ත්‍රීවරයෙක් නෙමෙයි කියන එක. කවුරු හරි කටහල්ල කියන්න, කිරියල්ල ඇමතුමා කියන්න, එහෙම නැත්නම් රවුෆ් හකීම් ඇමතුමා කියන්න, එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක ඇමතුමා කියන්න, එහෙම නැත්නම් වාසුදේව නායක නානාකර ඇමතුමා කියන්න. මයන්ත දිසානායක කියන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්. එහෙනම් ස්ථානීය ඔයගොල්ල පෑදිලිව තියනවා විපක්ෂ මන්ත්‍රීවරයෙක් දෙන්න ඉදින් දීලා තියනවා. ඉතින් තමුන්නාන්සලාගේ මණ්ඩලය කචල් මණ්ඩලය තුල බේර ගන්න. එහෙම නැත්නම් ස්ථානීය ඔයගොල්ල වෙනස් කරන්න බෑ. මෙතන ස්ථානීය ඔයගොල්ල වෙනස් කරන්න බෑ. ස්ථානීය ඔයගොල්ල පෑදිලිව කියලා තියනවා විපක්ෂ මන්ත්‍රීවරයෙක්.
කරුණාකර නිසද්ද වෙන්න.
තමුන්නාන්සලාට ඕන ඕන දේ කරන්න බෑ. මෙතන පෑදිලිව
නිසද්ද වෙන්න.
පාර්ලිමේන්තු ස්ථානීය ඔයගොල්ලන් වැඩ කරන්නේ. ඕගලන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න බෑ මෙතන. ඒ නිසා පෑදිලිවම ගරු කතානායකතුමා පෑදිලිවම තියලා ස්ථානීය ඔයගොල්ල 121 එක යටතේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් නම් කරන්න. ඉතින් තමුන්නාන්සලා අයින් වෙන්න කියන්නකෝ. තමුන්නාන්සලා විපක්ෂ මන්ත්‍රීවරයාට මෙතන ඇවිල්ලා බෙරියන් දෙන්න නැතුව තමුන්නාන්සලා කියන්න විපක්ෂ මන්ත්‍රීවරයාට ඕක බැරි නම් අයින් වෙන්න කියලා. ප්‍රශ්නේ ඉවරයි. තමුන්නාන්සලාගේ ඇතුලේ ප්‍රශ්න ඇතුලේ බේර ගන්නවා. මෙතන ඇවිල්ලා න්‍යායපත්‍රයට අනුව වැඩ කරන්න ඉඩ දෙන්න කතානායකතුමාට.
හරි අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා. හරි මොකද
කතානායකතුමනි දැන් මෙතන මේ ප්‍රශ්නේදී කුමන්ත්‍රණයක් වෙනවා කියන එක හරි ස්ථිරයි. මොකද ආණ්ඩු පක්ෂයෙන් තමයි අපි විපක්ෂයෙන් අපි නමක් යෝජනා කරලා තියෙද්දි විපක්ෂ ආණ්ඩු පක්ෂයෙන් තව විපක්ෂේ නමක් යෝජනා කරනවා. ඉතින් ඒක හරි වැරදි. ඒක ඉදන් කරුණා කරන ඔබතුමා එක නිවැරදි නෑ. ඒ විතර නෙමෙයි තව එක. අද කෝප කමිටුව තියෙනවා. අපිට ආරංචි වෙලා තියෙනවා කෝප කමිටුවත් ආණ්ඩුවෙන් නියෝජනයෙන් දාන්න කියලා. මේක කරන්න දෙන්න එපා කතානායකතුමනි. කෝප කමිටුවත් විපක්ෂයටයි ඉතින් ඒ විපක්ෂයට අවශ්‍ය ඒ කාරණේ ඒ සභාපතිතුමා පත් කරගන්න අවස්ථාව ලබා දෙන්න කෝපයගෙත් අපිට ආරංචි ලැබිලා තියෙනවා කෝපය.
ගරු කතානායකතුමනි දැන් ඊයේ දවසේ ගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයක් කරනවා මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විපක්ෂයට ඇඟිල්ල දික් කරලා
විපක්ෂයේ මන්ත්‍රීවරු හොරරාසේ ගිහිල්ලා කතා කරලා පොඩක් ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහිල්ලා හොරරාසේ ගිහිල්ලා කතා කරලා මේ මැතිවරණේ තියන්න එපා කියලා. දැන් එතුමා ඇඟිල්ල දික් කරනවා විපක්ෂයට. එතකොට මේ කවුරු හරි කෙනෙක් ගිහිල්ලා එතුමාත් එක්ක විපක්ෂයේ ගිහිල්ලා කතා කරලා ඩීල් දානවා නම් ඒ අයගේ නම් ප්‍රකාශ කළා තමයි මෙතන කියන්න ඕන. දැන් මේ පළාත් පාලන මැතිවරණේ ඊයේ දවසේ අධිකරණයේ තීන්දුවක් දෙන්න තියෙද්දී ගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියනවා මැතිවරණයක් තියන්න මැතිවරණයක් නැහැ කියලා. කල් දාන්න මැතිවරණයක් නැහැ කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි, දැන් මේ පළාත් පාලන මැතිවරණ 85,000ක් වගේ අපේක්ෂකව ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු මේ අයගේ තුට්ටුව වියදම් කරලා කාර්යාල දාලා ඔක්කොම කරගෙන දැන් ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රකාශයක් කරනවා මැතිවරණේ කල් දාන්න මැතිවරණයක් නැහැ කියලා. ඉතින් ඒ වගේම ගරු කතානායකතුමනි, මේක පැහැදිලි කරන්න ඕන. මොකද විපක්ෂයේ කියලා විපක්ෂේකෝ අපි ඔක්කොම විපක්ෂයේ එතුමාත් එක්ක කියලා
සම්බන්ධකතිය ඒක වෙන විවාදයක් කරගෙන දැසිරි ජයසේකර මන්තුමා.
කතානායකතුමනි, දැන් මේ ස්ථාවර නියෝග තමන්ට ඕන විදිහට පාවිච්චි කරගන්න ආණ්ඩුවට පුළුවන් කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ ඕම් පැහැදිලිව අපේ ගිරියල්ලමතුමා කිව්වා, ඔබතුමාත් මේක කියපු එක වර්ඩින්ස් එක්කම කිව්වා, මෙතුමාව මේකට පත් කළා තියෙනවා කියලා. එතකොට ආණ්ඩුව මොකද්ද කරන්නේ? ආණ්ඩුවේ ගණපුව නැත්තම් සභාවේ තියෙන වැඩපිළිවෙල අනුව පත් කිරීම පැත්තකින් තියලා ඒගොල්ල කැමති කෙනෙක් විපක්ෂය දාගන්න. විපක්ෂ මන්ත්‍රීවරයෙක් තමයි මහින්ද දිසානායක කියන්නේ, ප්‍රශ්නයක් නැහැ. නමුත් විපක්ෂයෙන් යෝජනා කරේ අපි හරිසිල්ල මැතිතුමාගේ නම. එතකොට කොහොමද හරිසිල්ල මැතිතුමාගේ නම විපක්ෂයෙන් යෝජනා කළ තියෙද්දි ආණ්ඩුවට කැමති විපක්ෂ මන්ත්‍රීවරයෙක් කොහොමද මේගොල්ලොත් මෙහෙම දාගන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. විනාඩියක් දෙන්න කරු කතා නැතුමා. මම කියන්නේ ඒ වගේම අනික් කාරණේ තමයි ඉතාලම බරපතල සිද්ධියක් අපේ රවුෆගේ මැතිතුමා කිව්වා. ඒ කියන්නේ ඔබතුමා එතුමාට කතා කරලා තියෙනවායි කියල. හරි, ඒක ඉතාලම බරපතල කාරණයක්. ඒ කියන්නේ
මට කතා කරා කියලා මං කිව්වේ.
නෑ මම අපි දන්නේ නෑ. නමුත් මම ඔබතුමාට කියන්නේ මේ වැඩේ මේ විදිහට කරන්න දෙන්න එපා කරු කතා නැතුමා. මොකද හේතුව විපක්ෂයේ විදිහට තීන්දුවක් ගන්නේ විපක්ෂයේ විපක්ෂ නායක එතකොට විපක්ෂ ප්‍රධාන සංවිධායක එතුමාල්ලත් එක කතා කරලා තමයි අපි මේ විපක්ෂයේ තීන්දුවක් විදිහට අපි මේ ඔක්කොම කතා කරලා එකතු වෙලා එක තීන්දුවකට එන්නේ. එතකොට ඒක පැත්තකින් තියලා ආණ්ඩුවට අවශ්‍ය විපක්ෂ මන්ත්‍රීවරයෙක් දානවා නම් ඊට වඩා හොඳයි ආණ්ඩුවම කෙනෙක් දාගන්න.
ඔව්, පස්කෝල් මැතිතුමා.
මනේ ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝගවල කිසිම ස්ථානයක සඳහන් කළා නැහැ විරුද්ධ පක්ෂයෙන් මෙයව නම් කරන්න ඕනේ කියලා. විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් තමයි මේක පත් කළ යුත්තේ. මුදල් කාරක සභාවෙන් තමයි සභාපතිවරයා තේරුවේ. ඒක 100% නීත්‍යානුකූලයි. හර්ෂශීල මැතිතුමා සදහටම සභාපති ඉන්න ඕනේ කියලා කොහොමත් නීතියක් නැහැ. ඊට ඉස්සෙල්ලා සභාපතිවරයෙක් හිටියා. දැන් අලුතෙන් සභාපතිවරයෙක් පත් කළා තියෙනවා. ඒ සභාපතිවරයා 100% නීත්‍යානුකූල ස්ථාවර නියෝග වලට අනුව තමයි පත් කරේ මුදල් කාරක සභාවේ. එතකොට ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න කිසිම දෙයක් නැහැ. විපක්ෂ නායකතුමන් නම් කරන්න කියලා ඒක නැහැනේ. විපක්ෂ නායකතුමා නම් කරන්න කියලා නැහැ කියලා තියෙන්නේ. විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් පත් කරන්න කියලා. මේ පිළිබඳව කතා කරන්න දෙයක්වත් නැහැ. ඉතමත් පැහැදිලිව එක තියෙනවා.
හරි, ඕන
නැති දෙයක් මවාගෙන කතා කරන්න කිසිම තේරුමක්
නැහැ.
ගරු කතානායකතුමනි, මම රාජ්‍ය සේවකයන්ට අදාළ ප්‍රශ්නයක් පිළිබඳව මතු කරන්නේ. මේ පළාත් පාලන මැතිවරණයට රාජ්‍ය සේවකයෝ 3100ක් පමණ නිවාඩු අරගෙන ඉදිරිපත් වෙලා තිනෝ. ඔවුන් නෝපේලීව ඉන්නේ, පරිරහිතව තමයි ඉන්නේ. එතකොට අතිගරු ජනාධිපතිතුමා ඊයේ පැවසුවා ඡන්දයක් නැහැ කියලා.
ඒ අනුව
මේ රාජ්‍ය සේවකයෝ ඡන්දයක් තියනවා කියලා ඉස්සරගෙන තමයි
නිසද්ද වෙන්න.
ඇරදිලා තමයි මේ කට්ටිය නිවාඩු අරගෙන නාම යෝජනා දීලා තින්නේ. ඉතින් මම රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා හිටියට අගමැතිතුමාගෙන් අහනවා, මේ 3100ක් වෙන රාජ්‍ය සේවකයෝ අඩ පරිරහිතව සිටිනවා, ඔවුන් පිළිබඳව ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. එක මේ මිනිසුන්ට පඩි ගෙවන්න, එහෙම නැත්නම් යම් කිසි තීරණයක් ලබා දෙන්න.
ඔව්. ඔව්. තාජි සෙන්නත් මෙතු.
අර කතානායකතුමනි, මේ රාජ්‍ය සේවකයෝ 4000කට වැඩි පිරිසක් ඇත්තටම මේකට නාම යෝජනා දීලා තිනවා පඩි රහිතව. එතකොට ඊට අමතරව සංස්ථා අධිකාරිවල
නිස්සද්දෙන් මන්තුමා
තවත් 3000කට වැඩි පිරිසක් ඔක්කොම 7100ක් පමණ රාජ්‍ය සේවකයෝ සහ අර්ධ රාජ්‍ය සේවකයෝ මේ මැතිවරණයට නොයෙකුත් පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් දීලා තියෙනවා. අද ඒගොල්ලන්ට ඉතාමත්ම අසරණ තත්වයක තියෙනවා. ඒගොල්ලන්ට පඩි නැහැ. එතකොට මේක කවද වෙනකම් මේ தત્ත්වය උදා වේද? මේ පිළිබඳව පැහැදිලිවම මේ මැතිවරණය පිළිබඳව තීන්දුව ගන්න කොට තීන්දුව ගන්නකම් ඉන්නේ නැතුව මේ රාජ්‍ය සේවකෙන්ට යම් සහනයක් ලැබලා දෙන්න නැත්නම් ඒ මිනිසුන්ට ගෙවල් වල තම තමන්ගේ මේ කිසිම ආදායමක් නැහැ මේ තීන தત્ත්වය හැටින්.
ඔව් ඒ ස්විසනාගම තුම.
ගම රාජිත සේනරත්න අපේ හිටපු අමාත්‍යතුමා කිව්ව කාරණේ ඇත්ත. මොකද මේ ප්‍රශ්නේ විසඳෙන තුරු මීට කලිනුත් ඔයගේ ප්‍රශ්න වෙලා තියෙනවා කතානායකතුමනි. ඒ වගේ වෙලාවට කැබිනට් එක තීන්දුවක් කරන් එයාට අපහු සේවයට වාර්තා කරන්න කියලා කියනවා. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳෙන තුරු මෙයාට සේවයට වාර්තා කරන්න ඉඩ දෙන එක වෙනත මිනිසුන්ට පඩි නෑ. මේ එක වැදගත් ඒ පිළිබඳව ඔබතුමා මම අගමැතිතුමා එක්ක කතා කරලා මං හිතන්නේ හොඳම දේ මේ මෙයාට සේවයට වාර්තා කරන්න කැබිනට් එකට තීන්දුවක් ගන්න පුළුවන් මීට ඉස්සෙල්ලා තරම් තියෙනවා.
ගරු කතානායකතුමනි ඉතාම වැදගත් කාරණයක් නිසා මම මේක ඉදිරිපත් කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වඩුවාව කියන ගම් ප්‍රදේශයේ ඉතාම පාරම්පරික පෞරාණික වටිනාකමක් තියෙන විශාල කන්දක් හෙලිපෙහෙලි කරලා විශාල පරිසර හානියක් සිදු කරමින් පවතිනවා. මම අවස්ථා හතරකදී මේක නැවැත්තුවා. පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. අවස්ථා හතරකදී නැවැත්තුවත් නැවතත් ඒක ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ඓතිහාසික භාවයක් තියෙනවා. ඒ වගේම කුඹුරු අක්කර 100ක් 200ක් සම්පූර්ණයෙන් වගා කරන්න තියෙනවා. මම විශේෂයෙන්ම ඒ ජල ප්‍රශ්නය දැඩි ලෙස උග්‍ර ලෙස එනවා. මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා, ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම පරිසර ඇමතිතුමාගෙත් අවධානය යොමු කරලා මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරලා මේ தත්ත්වය නවත්තන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා.
සභානායකතුමා යෝජනා ඉදිරිපත් කරන්නේ. ඔව් කියලා
මම ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට මුදල් කාර්ක සභාවේ සභාපතිතුමාගේ පත් කළා තියෙද්දි ඔබතුමා කොහොමද ඊයේ වෙන කෙනෙක් පත් කරුවේ? ඒකට ඔබතුමාගේ උත්තරයක් ඕන.
පත් කළා නෑ. ඔබතුමා ඒක හොඳට තේරුම් ගන්න. The wording that you have you used in the morning in parliament, you say it is to be considered, to be, it is not finality. Yeah, it is to be, can be considered, that's all, nothing else. So even, yeah, can be considered, that is the decision that has been taken, it's not an absolute decision, only it says it could be considered, that's okay. Yeah, right.
Considered as a chair of the committee of public finance for the fourth session of the ninth parliament.
You know, consideration and appointment are two different meanings. හවුද වෙලේබඩ මන්ත්‍රීතුමා? වෙලේබඩ මන්ත්‍රීතුමාද? ආ හරි කියන්න.
ස්තුති කතානායකතුමනි, දැන් ඊයේ අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. අපි මේ සභාවට ඇවිල්ලා තියෙන්නේ ජනතා මනාපය ඉතා වැඩි විශාල ප්‍රමාණය අරගෙන වෘත්තිකයන් විදිහට මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්න, රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න, රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන මෙතන කතා කරලා කෝප මේ ෆිනෑන්ස් කමිටු හරහා විතරක් නෙවෙයි ආණ්ඩුව හරි විපක්ෂය හරි කරන හොඳ දේවල් වලට දායකත්වය සපයන්නේ. එතකොට ඊයේ කෝපා කමිටුවේ රැස්වීම තියන්න තිබුණා. අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කළා, මේක කල් තියලා අපි ඉදිරිපත් කරන නාම යෝජනා සැලකිල්ලට අරගෙන මේ අපේට අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. නමුත් දැන් අද 11ට මීටින් එක කැඳවලා තියෙනවා. අපේ නම් කිසිවක් ඇතුළත් වෙලා නැහැ. ඊයේ තිබිච්ච රැස්වීමදී ඒක निराකරණය කරගන්නත් බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම මේ සභාවට යෝජනා කරනවා, දැන් මේ වගේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා අඩුගාන මේ සභානායකතුමාගේ නායකත්වයෙන් හරි පොඩි කමිටුවක් පත් කළා. විපක්ෂය ආණ්ඩු පක්ෂය අතර මේව ගැටලු निराකරණය වෙන විදිහට निराකරණය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා ඔබතුමා මේකට මැදිහත් වෙලා මේක විසඳන්නේ නැත්නම් අපිට ඉතාම අසාධාරණයක් වෙනවා. මේ අසාධාරණය කරන්නේ අපිට නෙමෙයි, අපිට මේව නිර්දේ විදිහට ඔබතුමාලා කරන හොඳ වැඩක් හැම එකම විවේචනය කරන තත්ත්වයට අපිට පත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමන් ආසල මේ අනුගමනය කරන අන්තවාදී අත්නෝමතික මේ ක්‍රියාමාර්ග නිසා එහෙම නැත්නම් මෙතන ඇවිල්ලා අපිට හැම එකකටම කෑ ගහන්න හරි හූ කියන්න හරි බනින්න හරි චෝදනා කරන්න හරි ආණ්ඩුව විවේචනය කරන්න හරි අවශ්‍යතාවයක් නැහැ. අපි ඇවිල්ලා තියෙන මහජන ඡන්දයෙන් පත් වෙලා මේ කියන ක්‍රියාදාමයේ දායක වෙලා අපේ දායකත්වයේ සපේලා රටට හොදක් කරන්න. ඇයි තමුන්නාන්සේලාට බැරි ඒකට අපිට අවස්ථාවක් ලබා දෙන්න? මේ උගත් මහත්වරු කැබිනට් මණ්ඩලයක් ඉන්නවා, ජනාධිපතිතුමා ඉන්නවා, ඔබතුමා කතානායකතුමා විදිහට අපි කාටද මේවා කියන්නේ? අපි එළිය ගිහිල්ලා කියන්නේද? කෝච්චිය කියන්නේද? පාර කියන්නේද? ගෙදර කියන්නේද?
තමුන්නාන්සේලාට
කියන්නේ නැතුව.
හරි. ඒක අපි සභානායකතුමා ඒකට උත්තරයක් දෙයි.
නෑ මම ඔක්කොටම එකවර උත්තර දෙන්න හදන්නේ. හරි ඒකත් අහන්න, මට එකපාරම උත්තර දෙන්න පුළුවන්.
ඒක උත්තර දෙන්න දෙන්න හරි.
ආපු දෙන්න මට ඒක
ඒකටත් එක්ක උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, මේ අධ්‍යාපන ඇමතිතුමා ඊයේ අර ගුරු මණ්ඩලයේ මාට ඇස් වෙලා තියෙන හතරවෙනි තට්ටුවේ අර ඊයේ ඔබතුමා කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන තුන්වෙනි තට්ටුවේ. එතකොට මේ හතරවෙනි තට්ටුවේ ඉන්න දෙන්නෙක් ගුරුවරු දෙන්නෙක් තමයි මේ ප්‍රශ්නෙට බැදි වෙලා තලංගම් පොලිසිය රණන් ගිලා ඊයේ රෑ 12 පහ වෙනකන් විතර මේගොල්ලෝ තියාගෙන ඉඳලා තියෙන්නේ අමානුෂික විදිහට පහර දීලා. ඉතින් ඔබතුමා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න කියන්නේ මොකද? මේ හතරවෙනි තට්ටුවේ ගුරුමාරු මණ්ඩලයට සම්බන්ධ වෙච්ච ගුරුවරුන්ට කොහොමද මේ තුන්වෙනි තට්ටුවේ තිබිච්ච ප්‍රශ්නෙකට ඒගොල්ලන්ට මෙහෙම පහර දීලා එහෙම කරලා තියෙන්නේ? රෑ 12 එක වෙනකන් මට උලපනේ සුමංගල හමුදුරෝ කතා කරලා කිව්වා මේ පොලිසියෙන් කිසිම සහනයක් දෙන්නේ නැහැ කියලා. හැබැයි අන්තිමට පොලිස් සැපයක් දීලා තියෙනවා 12න් පස්සේ. ඒ පිළිබඳ ඔබතුමා මාරු මණ්ඩලේ රැස්වලා තියෙන හතරවෙනි තට්ටුවේ තුන්වෙනි තට්ටුවේ සිද්ධියකට හතරවෙනි තට්ටුවේ ගුරුවරු අත්අඩංගුවට ගත්තේ මොකද කියලා ඔබතුමායන් අහලා ඒක ඒ පිළිබඳ පරීක්ෂණයක් පාන්න නැත්නම් වරදක් කියනව නෙමෙයි ඔබතුමායන්
පරීක්ෂණයක් පාන්න පිළිබඳ. හැබැයි එතුමාට උත්තර දෙන්න අරින්ද ඔබතුමා මොකක්ද අහන්නේ? ඔව්.
ගරු කතානායකතුමනි, මමත් ඊයේ තලංගම පොලිසියට ගියා. විශේෂයෙන්ම ඒ ගුරුමාරු මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයාත් පැහැදිලිවම පොලිසියට කියලා තියෙනවා මේ නිලධාරීන් එතුමත් එක්ක මේ උදේ ඉඳන් එතන රාජකාරියක් කරමින් හිටපු අය කියලා. එහෙම කියන්න කියන්නත් තමයි මේ පොලිසිය තදබල ලෙස පහර දීලා නිකන් අත්අඩංගුවට ගත්තත් නෙමෙයි. එයාලා කියන්නේ උඩේ ඉඳන් බලන් හිටියා කියනවා, ෆෝන් එකෙන් වීඩියෝ කරා කියනවා. අද මිනිහෙක් ගිලෙන්න ගියත් ඇක්සිඩන්ට් වුණත් ලෙඩාරන් යන්නේ නැහැ, අර මිනිස්සුයා බේරගන්නේ නැහැ, ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. මේක තමයි ඒක සංස්කෘතිය. එතකොට ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමනි, ඒ නිලධාරියා ඔබතුමාගේ අධ්‍යක්ෂකවරයා කියද්දිත් ඇයි ඒ පොලිස් නිලධාරින් ඒකට සවන් දෙන්නේ නැතුව එවුන්ට පහර දීලා අත්අඩංගුවට ගත්තේ කියන එක බරපතල කාරණයක්. ඒ වගේම ඊයේ මම යනකල් පැය 4ක් පොලිසිය තලංගම OIC නේ අතුරුදහන් වෙලා. වැඩ බලන OIC කෙනෙකුත් නැහැ අතුරුදහන් වෙලා. බලයලත් නිලධාරියෙකුත් නැහැ අතුරුදහන් වෙලා. මම පාව පැය භාගයක් තියන් හිටියා, එයා එනකන් ගිහලා. අන්තිමට මම ගිහිල්ලා කඩාගෙන ගිහිල්ලා තමයි ඒ ගුරුවරු දෙන්න, අපි මේ ස්වාමින් වහන්සේලා ගැන මේ අපේ ඔබතුමා කියන්නේ, ඒ ගුරුවරු දෙන්න මම බලලා ආවේ. ඒ නිසා විශේෂයෙන් පොලිසියත් හිතාමත ඔබතුමා මැදිහත් වෙලා සමහරට අප දෙන්න කටයුතු කරන්න ඇති. නමුත් පොලිසිය OIC කටයුතු කරේ ඉතාම නරක විදියට. ඒ වගේම ඒ පහර දීම අපි දැඩිව හෙලා දකිනවා. ඒ වගේම මේ අධ්‍යක්ෂකවරයා අප වෙලා තියෙනවා. ඒ මාත් එක්ක හිටපු ගුරුවරු කියන එක ඒ සම්බන්ධව ඔබතුමා කටයුතු කරන්න.
ඔව් ජහිරත් නැතුමා, ඒකත් අහගන්න.
අර කතානායකතුමනි, ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් දැනට පළාත් පාලන මැතිවරණය පිළිබඳ ගොනු කරලා තියෙන නඩුකරවල තියෙන දීර්ඝ දිනක් දිහා සලකා බලපුවහම මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන රජයේ සේවක බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. මේ ඡන්දයට නිශ්චිත දිනයක් නියම නොකරන්නේ නම් ඒ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම රාජ්‍ය සේවය සඳහා වාර්තා කිරීමටත් ඔවුන්ට හිමි වැටුපිය ලබා ගන්නටත් හැකි සහනයක් ලබා දෙන්න කියන කාරණේ තමයි ඉල්ලීමක් කරන්නේ.
එමෙතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, අද මෙම ගරු සභාවේ මතුවෙච්ච ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා සභානායකවරයා හැටියට. අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පාර්ලිමේන්තුවේ ന്യാයපත්‍රයේ මෙහෙවා ගැනීම සහ පාර්ලිමේන්තුවේ යම් ප්‍රීති ප්‍රශ්නයක් හෝ මතු වුණා නම් ඒක සම්ප්‍රදායිකව සභාවේ සභානායකවරයා විසින් පැහැදිලි කර දීම යුතුකම. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය, අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා, ඒ වගේම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මතු කරපු ඊයේ ඉසුරුපායේදී පරිශ්‍රයේදී ඇති වූ සිද්ධිය. මේ සිද්ධි දෙකම මම පැහැදිලි කරන්නම්. ඉස්සෙල්ලා පළවෙනි කාරණේ තමයි මම මුලින් පැහැදිලි කරලා දෙන්නේ ස්ථාවර නියෝග 121. ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 121 සඳහන් වෙන්නේ 1. සභාපතිවරයා විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ යන්නට යටත්ව තේරීම්කාරක ස්වභාවයෙන් නම් කරුණු ලබන සභාපතිවරයෙකු හා සමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් තිබිය යුත්තේය. එතන මේ 121(1) මේ විදිහට සිංහලෙන් සඳහන් වෙනවා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එක ගමු. Committee on Public Finance 121 subsection 1. There shall be a committee to be designated, the Committee on Public Finance, consisting of a chair and 11 members nominated by the Committee of Selection. Committee of Selection, provided that they are, that the chair shall be a member of the opposition. Me dekemma kiyawenne garu kathanayaka thumani me finance committee ekak me finance committee ekak 12 dinekin samanwita wennone kathanayaka thuma saha tawat mantriyuru 11 thuna mulu ganna 12 me 12 hen vipakshaye 5k inna kathanayaka thuma ඇරුණාම තව 6ක් ඉන්නවා එතකොට 12ක් ඉන්නවා සිලෙක්ෂන් කමිටි එකේ මේ සිලෙක්ෂන් කමිටි එකෙන් තමයි පබ්ලික් ෆයිනෑන්ස් කමිටි එකේ මුල්ලේ කමිටුවේ සභාපතිවරයා නම් කරනු ලබන්නේ නොමිනේටඩ් ඒක ප්‍රොවයිසෝ එකක් එක්ක තියෙන්නේ එතකොට ඒ කඩයුතු තමයි ඊයේ කාර්ක සවල්දි සිද්ධ වුනේ හැබැයි එතෙන්දී තියෙන විශේෂත්වය තමයි ඊට කලින් ස්ථාවර නියෝග වෙනස් කළා අර විපක්ෂයේ මන්ත්‍රීවරයා කියන එක තිබුණේ නැහැ හැබැයි දැන් මේවත් ආවේ අපි ඒක නැවත සංශෝධනය කළා විපක්ෂයේ මන්ත්‍රීවරේ විරුද්ධ පාර්ශ්වයේ එහෙමයි තියෙන්නේ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරේ සභාපති විය යුතුයි කියලා තමයි තිබුණේ ඉතින් ඒ කටයුතු තමයි ඊයේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ කමිටුවේදී සිදු වෙලා තිබෙන්නේ ඊළඟට දැන් එතෙන්දී පත් වෙලා තින්නේ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරේ අපේ ගරු අනුරුද්ධසානායක මන්ත්‍රීතුමා කිව්වාගේ ඒ විරුද්ධ පාක්ෂයේ මන් අය අතර මේක බෙදිලා ගිහිල්ලා තින්නේ ඒක වෙලා තිනුන. ඉතින් මේ ප්‍රශ්නේ එතුමන්ල විසඳ ගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි
Yes. මගේ ඕකද වෙයි. මගේ තර්ක උනේ 21 වෙනදා තිබ්බ රැස්වීමේදී හර්ෂද සිල්ලා මහත්තයා පත් කෙරුවයි කියලා මිනිස්සලා තියනවා. එහෙම පත් කළා තියෙද්දි ඊයේ තව කෙනෙක් පත් කරන්න බලුවද? ඒකයි මගේ තර්කේ. ඒකයි මගේ තර්කේ.
No finality has been reached in that. Yeah. Yes,
comments. No, I carefully listened to the Honorable Leader of the House. Now, what he says is the standing order. No, no, I agree with you. The standing order says the selection committee may nominate. You see the process, but my argument is the procedure in the selection committee is not an election. You know, it is just to nominate a person. So you nominate a person who enjoys the support of the majority of members in the opposition. So you hold an election in the opposition then. Hold an election among the opposition members. Alas, no. The thing is, no, you are not having an election there, no. You are only selecting.
Nomination.
No, what is the process to be adopted? That is up to the speaker. Now, I told you how the speaker was himself partial.
So even I just want to guide the house. What 121(1) subsection says. So that's all. Oh, that is up to the opposition to name the person. Okay. Then garu kathanayaka thumani e prashne gana mama e sthavara niyogayate karane pahedi karala dunne garu kathanayaka thumani. Then ada ගරු මන්ත්‍රීතුමනිලා තුමියලා තුන්දෙනේ ප්‍රශ්නයක් මතු කළා. මේ ප්‍රශ්නේ මතු වුණේ ඊයේ දවසේ මම වෘත්ති සමිති දෙකක් සමග සාකච්ඡා සූදානම් කළා තිබුණා මගේ අමාත්‍යංශයේ මගේ කාර්යාලයේ. ඕනෑම වෘත්ති සමිතියකට සති දෙකක් ඇතුළත මම වෘත්ති සමිති සාකච්ඡා දෙනවා. මේහා සමානම සිද්ධියක් වුණා වෘත්ති සමිති 56ක නියෝජිතයෝ 150කට වැඩි පිරිසක් පසුගිය අවුරුද්දේ උත්සව සම්පති පිළිබඳව මූලික සාකච්ඡාවක් කරන්න මම කැඳවලා තිබුණා. පැය 3මාරක සාකච්ඡාවක් කරගෙන අවසාන වෙන අවස්ථාවේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යභාවය තහනම් කරපු ශිෂ්‍යයන් සම්බන්ධ ප්‍රශ්නයක් මුල් කරගෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් කැඳවුම් කරුත් සමග ඉසුරුපාය ඉදිරියට ඇවිල්ලා පොලිසිය එතන හිටියා. එදා ඉසුරුපාය ගේට්ටුව කැඩුවා. ඊට පස්සේ මම එන්නයි කිව්වා. පස්සෙනේ කාවා. පැය දෙකක් මම නැවත සාකච්ඡා කළා ශිෂ්‍යින් එක්ක. ස්වාමින් වහන්සේලා එක්කෙන එක නමයි කැඳවුම් කරුයි තව තුන් දෙනෙකුයි කල්ලි විශ්වවිද්‍යාලේ. දැන් මේ වෙනකොට මේ ප්‍රශ්නේ විසඳලා ඉවරයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දන්නවා. 21 දෙනෙක් පන්ති තහනම් කළා තිබුණා කැලණි විශ්වවිද්‍යාලේ මම නෙමෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ගේ විනය භාරව කටයුතු කරන්නේ ඒ පාලක සභාව. විශ්වවිද්‍යාලේ පාලක සභාව ගන්න තීන්දුවකට ඇමතිවරයෙක් හෝ අමාත්‍යංශයකට මැදිහත් වෙන්න බෑ. ඒක ස්වාධීනයි. එදා ඒ ප්‍රශ්නේ කැලණි විශ්වවිද්‍යාලේ මම විසඳලා දුන්නා. අපි බාහිරින් ඒක අවශ්‍ය උපදෙස් ටික දීලා. දැන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලේ දැන්ට මාස දෙකකට පමණ කලින් ඒ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඒක වසාදමා තිබෙනවා. අපි තේරුම් ගන්න ඕනේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ තිබෙන විශ්වවිද්‍යාලයක් නෙමෙයි. මේ රටේ විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් තියෙනවා. මේ දරුවෝ ඉන්නවා තේරුමක් තිබෙන අය. ඒ නිසායි මම මේ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 1978 අංක 16 දක්වා පනත. මටවා කටපාඩමින් කියන්න පුළුවන්. ඒ පනත අනුව විශ්වවිද්‍යාල 17ක් තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයත් නොවන උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් තියෙනවා. බෞද්ධ විශ්වවිද්‍යාලය අනුරාධපුරේ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තියෙනවා. ඒ විශ්වවිද්‍යාල දෙක තියෙනවා. මේවට සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය වෙනස්. ඉසෙඩ්ඩගේ අනුව නෙවෙයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ශිෂ්‍යින් ඇතුළත් කරන්න. ඒකේ අරමුණම 1981 ඇති කරනකොට අරමුණම සිද්ධ වුණේ පාලි භාෂාව ඒ වගේම බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් වූ විශ්වවිද්‍යාලයක් බවට සහ ධර්ම ප්‍රචාරය කිරීම සඳහා ලෝකේ පුරා ධර්ම ප්‍රචාරකයන් මෙහින් බිහි කර ගැනීම. එදා රාහුල නායක ස්වාමින් වහන්සේ හිටපු ජයජාදන ජනාධිපතිතුමා කිරියල්ල මන්ත්‍රීතුමා දන්නෝ මේ අය එකතු වෙලා තමයි ඉතාම උතුම් අරමුණකින් මේ විශ්වවිද්‍යාලය පිහිටවලා තියෙන්නේ. ඒ නිසා තමයි බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනස්. ඉසෙඩ්ඩගේ ආනුව නෙමෙයි බඳවා ගන්න. ගිහි ශිෂ්‍යයන් යම් ප්‍රමාණයක් ඉන්නේ පාලි භාෂාව කරලා ඒකට උනන්දු දක්වන පිරිස්. ඒතර එයාගේ බාර කරත්තේ තියෙන දෙමව්පියොත් එක්ක. දැන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අති බහුතරයක් ඉන්නවා. විදේශ රටවල භික්ෂුන් වහන්සේලාත් ඇවිල්ලා මෙහි අධ්‍යාපනය ලබනවා. තේරවාද බෞද්ධ ධර්මම් පිළිබඳව නේවාසික පහසුකම් තියෙනවා. මේක ඉතිහාසය ගත්තොත් එදා රිචඩ් පන්න ඇමතුමාට තැනක් තිබුණේ නැහැ විශ්වවිද්‍යාලෙ පිහිටවන්න. 1995 මම එතකොට බස්නාහිර පළාතේ මහ ඇමති. ඔතන පාසලක් තිබුණා නම ගුරුළුගෝමි කනිෂ්ඨ විද්‍යාලය. ඒ ගුරුළුගෝමි කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෝ අඩුවෙලා 40ක් විතර හිටියේ. ඒ දරුවෝ අවට පාසල් වලට යවලා අක්කර පහක ඔය ඉඩම එදා මම මහ ඇමතිවරයා හැටියට බස්නාහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයට දුන්නා ඔය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලෙ පිහිටවන්න. තවත් ඉඩමදී කියලා බස්නාහිර පළාතේ කෘෂිකර්ම අමාත්‍යංශයට අයිති ඉඩමෙන් පුහුණු මධ්‍යස්ථානයෙන් තව අක්කර දෙකක් දුන්නා. එහෙම තමයි ඔය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලෙ පිහිටෙව්වේ. එතකොට ඒ තුන් අරමුණකට මේක පිහිටවලා තියෙන්නේ. ගරු කථානායකතුමනි මේ විශ්වවිද්‍යාලය වෙනත් විශ්වවිද්‍යාල වගේ නෙමෙයි. මේක කෙලින්ම මේ රටේ අති බහුතරයක් බෞද්ධ ජනතාව වන ගරුතර මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පිට පවත්වාගෙන ආ යුතු විශ්වවිද්‍යාලයක්. දැන් සමහර උත්සාහ කරනවා මේ විශ්වවිද්‍යාලය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අනිත් රාජ්‍ය විශ්වවිද්‍යාල 17ත් එක්ක සමාන කරලා යන්නේ නැහැ. ඊට වඩා මේක සුවිශේෂී කාර්යයකට පිහිටවලා තියෙන්නේ වෙනම පනතකින්. 95ක සංශෝධනය වුණා. ඒ පනත කියවීම තමයි පැහැදිලිව තියෙනවා. ඉතින් එතකොට මේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නයක් මතුවෙලා ඒ ප්‍රශ්න තුල මේක වසාදාමා තිබුණා. මේ පිළිබඳව ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනත් ලැබිලා තිබුණා. දැන් සති දෙකකට කලින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැය දෙකහමාරක සාකච්ඡාවක් මම තිබ්බා විශ්වවිද්‍යාලයේ පාලක සභාව ඒකේ උපාධ්‍යාය ස්වාමින් වහන්සේ දැන් පොළොඹුත් ස්වාමින් වහන්සේ ඇතුළු කණ්ඩායම ඒකම ආචාර්ය සංගමය ඒ සියලු දෙනාත් එක්ක පැය දෙකහමාරක සාකච්ඡාවක් තියලා ඒ පාලක සභාවෙම තීන්දුවන් මේ විශ්වවිද්‍යාලයේ සඳුදා ඉඳලා ආරම්භ කරන්න අවශ්‍ය වැඩපිළිවෙල පාලක සභාව අරගෙන තිබුණා. ශිෂ්‍යයින් 34 දෙනෙක්ගේ ශිෂ්‍යභාවය තහනම් කරලා තිබුණා යම් යම් හේතු නිසා පාලක සභාව. එතකොට ඒ තහනම් කළ තිබිච්ච අයගෙත් ඒගොල්ලන්ගේ විනය ප්‍රමාණය විනය කඩකිරීමේ ප්‍රමාණය අනුව යම් සහන දෙමින් යම් යම් පිරිසකේ නිදහස් කරමින් කටයුතු කිරීමේ වැඩසැලැස්මක් පාලක සභාව ඉදිරිපත් කළා. ඒකට ආචාර සංගමයත් සම්බන්ධ වුණා. අදහස් දැක්වුවා. ඉතින් මේ එකඟතාවයෙන් දැන් මේ හෙට දිනේ පිරිත් කියලා මේ විශ්වවිද්‍යාල පරිසරයේ පිරිතක් කියලා ඒ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ ගුරු ස්වාමින් වහන්සේලාට එන්නයි කියලා ගිහි ශිෂ්‍යෝ කීප දෙනෙක් ඉන්නවා ඒ ආගේ දමෝපියන්ට එන්නයි කියලා මේ විශ්වවිද්‍යාලයේ විද්‍යානුකූලව මේ බෞද්ධ හාපාල විශ්වවිද්‍යාලය මේ නම මතක තියාගන්න ඕනේ. එහෙම ආරම්භ කරන්න සියලු කටයුතු යොදලා තිබුණේ. දැන් අද පිරිත් කියන්න සූදානම් වෙලා තිබුණේ. අදයි හෙට. එහෙම විශ්වවිද්‍යාලයක් මේක. ඉතින් මේක එහෙම තියෙද්දි පෙරේදා දිනේදී යම් සිද්ධියක් ආපහු ඒ විශ්වවිද්‍යාල පරිශ්‍රයකව සිද්ධ වුණා. අපි දැක්කා රූපවාහිනී. එතකොට අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මේකට සම්පූර්ණයෙන්ම මේ විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සඳහා ඒ අවශ්‍ය පරිපාලන වශයෙන් ලැබෙන්න ඕන සහයෝගය අමාත්‍යංශ මට්ටමින් ලබා දීම සඳහා සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ. ඒ තීන අවස්ථාවේ තමයි ඊයේ වෘත්ති සමිති දෙකක් එක්ක මම සාකච්ඡා කරන බව ඒ වෘත්ති සමිති නියෝජිතය දන්නවා. එතකොට මම දෙකහමාරට යන්නේ හිටියේ මෙහෙ කමිටු රැස්වීමක් තිබෙච්ච නිසා මම විනාඩි 15ක් පරක් වුණා. කිසියම් පොලිස් නිලධාරියෙක් හිටියේ නැහැ. ගේට් වල හිටිය ආරක්ෂක නිලධාරී 1500 අතර සේවය කරන අධ්‍යාපන අමාත්‍යංශයේ මේ දරුවෝ 146ක කටයුතු සිද්ධ වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ. විශ්වවිද්‍යාලවල කටයුතු වෙන්නේ වෝඩ් ප්ලේස් එකේ. මේ තැනත් වරද්දගෙන ඇවිල්ලා තියෙනවා. මං කිව්වා මේ අයට මේ දරුවන්ගේ අධ්‍යාපනය කරන තැනට ඇවිල්ලා මේ විදිහට හැසිරෙන්න එපා. දැන් මේ මුළු රටම දැක්ක රූපවාහිනිය මේ දරුවෝ දකින්න ඇති. අර ශිෂ්‍ය භික්ෂුන් ස්වාමීන් වහන්සේලා මොකෙන්ද පැන්නේ? අඩි 6කට වඩා උස තාප්පෙන් පැන්නා. පැන්නා මොකද උනේ? එක්කෙනෙක්ගේ සිවුර පැටලලා සිවුරත් නැතුව දිව්වා. දැන් මං අහන්නේ මේ කවුද අපහාස කරන්නේ බෞද්ධ ආගමට? මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්න කුමන්ත්‍රණකාරී බලවේග දිනනෝ? මේව පටන් ගත්ත තැන් තිනෝ පහුගිය කාලේ ගෝල්ෆ් රේස් පිට්ටනිය සමහර ගණ්ඩාය. අද ඒවා ක්‍රියාශීලී වෙලා තිනෝ. මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ගුරු වෘත්ති සමිතියට කිතාම සුහද මං කටයුතු කරගෙන යන්නේ ඔබතුමී දන්නව. ඕනෙම සාකච්ඡාව සති දෙකක් තුන මං දුන්නා. ඔයිට පෙර අවස්ථාවේදී වෘත්ති සමිති සාකච්ඡාව අවසන් වෙන්න මිනිත්තු 15කට කලින් කැලණි විශ්වවිද්‍යාලයේ කණ්ඩායමලා ගේට්ටුව කැඩුවා. අපි ෆැමිලි කලේ වන්දනා පොලිසියට. මං කව සමාව දෙන්නයි කියලා. කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ට කැඳවුම් කරු සමග එහෙමයි අපි කටයුතු කළේ. දැන් ඊයේ වෙච්ච සිද්ධිය මොකද්ද උනේ? මේ කණ්ඩායම බලහත්කාරයෙන් අතුල් වුණා. නමම අපරාධ උසාවියේ හිටියේ. මම මේ ඔබ සියලු දෙනාම අදහස් ප්‍රකාශ කරන ගමන් නිස්සබ්දව හිටියේ. මම පාසල් යනකොට පාසල් විවාද කණ්ඩායමේ හිටියා. ඒතර අපේ විනයක් තියෙනවා. අපිට ගුරුවරු උගන්වපු. මම වෘත්තියට ගියාම කොළඹ මහාධිකරණයේ හිටියා අවුරුදු 10ක් වැඩ කළේ. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් මම විත්තිකරුවන්ට වෙන්නේ හිටියා. එනිසා අපේ විනයක් තිනවා. සභාවේ කතා කළත් පාරේ කතා කළත් උසාවියේ කතා කළා. උසාවියක වැඩ ගන්න ඕන උසාවියේ දිනන ක්‍රිමිනල් ප්‍රොසීජර් එක. ඔබතුමා දන්නව. අපරාධ නඩු දාන සංග්‍රහය. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා නම් ඊට අමතරව තියෙනවා රීති. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිකුත් කරපු රීති. රූල්ස් එක යන. මහේස්ත්‍රාත්සු උසාවිය කතා කළා නම් ඒ අපරාධ නඩු දාන සංග්‍රහය තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ කතා කළත් ඇයි ඔබතුමා මුලාසනේ ඉන්නේ? ඇයි මම සභානායක හැටියට මේ කටයුතු වලට සහය දෙන්නේ? ඇයි විපක්ෂ සංවිධායකතුමා නැගිටලා ඒ පැත්තෙන් අවශ්‍ය සහයෝගය දෙන්නේ? මේ ස්ථාවර නියෝග තියෙනවා පාර්ලිමේන්තුවේ. මේක තමයි ප්‍රොසීජර් එක. දැන් අපි කී දෙනෙක් මේක අනුගමනය කරනවා? කී දෙනෙක් මේක අනුගමනය කරනවා? ඉතින් මට පෙන්ලා දෙන්න උනේ ඒකයි. දැන් කරු කතානායකතුමනි, අද මේ සභාවේදී අපේ ගරු රවුෆ් හකීම් මහත්මයා එක ප්‍රකාශයක් කළා ඔබතුමා කරපු දුරකථන මහත්මයා ගැන. What is it? It's a hearsay. Hearsay කියන්නේ පරිවේශණීය. කෙනෙක්ගෙන් අසා දැනගත්ත දෙයක් නම් ඒක පරිවේශණීයයි. පරිවේශණීය සාක්ෂි පිළිගන්නේ නැහැ. ඒ ආකාරයෙන්ම
උසාවියක. It's a hearsay. කෙනෙක් කියපු දෙයක්. තම ඇසින්දුටි තමන්ට තමන්ටම දැනෙච්ච දෙයක් කියනවා නම් that is a direct evidence. Honorable Rauf Hakim, he knows very well. ඒ වගේම තවත් මන්ත්‍රීවරු ප්‍රකාශ කළා එක එකයි කියපු දේවල්. ගරු කථානායකතුමනි මේ මේ විසුරුපායේ මං 2010 උතෙන්ට ආවේ. අවුරුද්දක් හිටියා. ආපහු 2015 10 වෙනකන් යුද්ධ සමයේ සෑම විභාගයක්ම වෙලාවට තියලා අපි දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන ගියා මේ රටේ. දැන් කාටවත් මතක නැහැ 83 ඉඳලා 2009 වෙනකන් මේ රටේ යුද්ධයක් තිබ්බයි කියලා. දරුවෝ මැරුණා. මරදාන ස්ටේෂන් එකේ බීඑස් ශ්‍රණායක විද්‍යාලයේ එක ක්‍රීඩා කණ්ඩායමක්ම එල්ටීටික බෝම්බ පුපුරවලා. අදේම මතක නැහැ. 88 89 90 මං කොළඹ මහාධිකරණේ නඩු 100,000 ගානකට පෙනී හිටියා. එක චේන් එකේ දාලා 50 60 ගෙනාව තරුණයෝ. අපි පෙනී හිටියා නීතිඥයෝ හැටියට. එදා ඒ වෙනුවෙන් වචනයක් කතා නොකරපු අය තමයි අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහිල්ලා සමහරවිට කරුණු දක්වන්නේ. එදා කවුරුත් කියන්නේ බයේ පැනලා ගියා 8 දෙනෙක් නීතිඥයෝ රටේ ඉන්න බැරුව. විශේෂණ යුගේ ඒක හැම පැත්තෙම වුණා. ඔබතුමන්ලටත් තර්ජනය. පළාත් සභාවට ඉල්ලපු අයව මැරුවා. ඡන්ද බලට ගිය පස් වෙනා මරණවයි කව මැරුවා. පොඩ්ඩක් ඉන්න කියන්න මං මේක ඉතිහාසය කියන්නේ ඒවා අමතකයිනේ. ඉතින් මං අහගෙන හිටියනේ ඔබතුමන්ලා කතා කරන දේ. නමට පැහැදිලි කරන්න දෙන්න. ශෝක යෝජනාවට එන්න ඉතින් ඔබතුමන්ලා ඉඩ දුන්නේ නැනේ. පොඩ්ඩක් ඉන්න ඉතින්. I am on my feet. Honorable Speaker, I am on my feet. Please give me my time. I want to explain this. After that, you can reply. Garu kathanayaka tumani, garu kathanayaka tumani, mai iye vechcha siddhiya man iwara karannam. Etukota 50 kata wedi kandayama. 50 kata wedi kandayama kathulata gihilla. Thunweni mahalata wenakan ewillla. Mama hitupu tanata enakan ewillla. Udghoshane karamin දේපල වලට යම් හානියක් වෙලා තිනවා මං ඒ ගැන දැන් කතා කරන්නේ නැහැ ඒක අධිකරණ ඉදිරියේ තියෙන ප්‍රශ්නයක් නිසා හානියක් වෙලා තිනවා කලබලයක් ඇති වුණා ඒ වෙලාවේ මාරු මණ්ඩලය රැස් වෙලා හිටියා ඉහළ මාළේ එතකොට පොඩකින් ලැබෙන තොරතුරු අනුව යම් යම් අය වීඩියෝ කරලා තිනවා මේ තිබෙන දර්ශන ඒ වීඩියෝ කරපු එකක් පිළිබඳව ප්‍රශ්න කරන්න ගිහිල්ලා තමයි ඔය මාරු මණ්ඩලයේ සමාජික දෙදෙනෙක්ව අතනඟුට අරගෙන තියෙන්නේ. පොලිසියට ගෙනිහිල්ලා තියෙන්නේ. මම ඒක පණිවිඩය ලැබිච්ච වහාම උත්සව සමිති නායකයා මට කතා කළා. මම DIG මහත්මයාට කතා කළා. මම මැදිහත් වෙලා තමයි ඔය ඊයර 11 වෙනකොට ඒ දෙන්නව නිදහස් කළේ. ඒ මගේ යුතුයකම මම කළා ඇමතිවරයා හැටියට. මොකද ඒ අය මාරු මණ්ඩලයට ඇවිල්ලා තුනේ උත්සව සමිති නියෝජනය කරමින්. මම එහෙම නොකරනම් මොකද වෙන්නේ? මන්ත්‍රීතුමිය දන්නේ නැහැ. අයිතු ඇතුල් වීම අනිත් පිරිසට. පොදු දේපල පනත හානි වුණොත් වෙනම චෝදනා. ඊළඟට මොකද වෙන්නේ? පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළා කියලා තව චෝදනාවක් දාන්න පුළුවන්. එහෙම දැම්ම නම් යපදෙන්නේ නැහනේ. ඔබතුමා දන්නවනේ පළවෙනි අවස්ථාවේ. ඒක නිසා ගරු මන්ත්‍රීතුමිය මම ඇමතිවරයාට මගේ යුතුයකම කළා. ඒ නිලධාරින් කොහමාරී ගියේ පොලිසියෙන් මං එළියට ගත්තා. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන
රෝහිණී කුමාරි මැති
රාජකාරියේ හිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් යටතේ ඒ මාරු මණ්ඩලයේ අය. එතකොට වීඩියෝ කරා නම් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ලේකම්ගෙන් අවසරයක් අරගෙන යන්න ඕනේ පොලිසිය එතෙන්. එහෙම නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඔබතුමා කියනවා නම් පඩකින් ඔබතුමා කියනවා නම් එතනදී පොලිසියට විරුද්ධ වුණා නම් ඒගොල්ලන් කියයි රාජකාරියට බාධා කරා කියලා. එතකොට ඔබතුමාගේ ලේකම්ටත් පුළුවන් රාජකාරියට බාධා කරයි කියලා කියන්න. මම ඔබතුමා නීතිඥයෙක්. මම ඒ ගැන තර්ක කරන්න යන්නේ නැහැ. හැබැයි පොලිසියයි කියලා ගොරක දඩමස් කරන්න දෙන්න බැහැනේ. දැන් ඔබතුමා කිය පඩකින් ඒ අය අනේ ඔබතුමේ ඉන්නකෝ මම කියන්නේ කියන්නේ ඔබතුමාට එහෙම තිබුණා නම් ඒ රජයේ නිලධාරී හැටියට මාරු මණ්ඩලයේ අය වැරැද්දක් කරලා තිබුණා නම් ඔබතුමාට පුළුවන් ලේකම්වරයා හරහා විනය පරීක්ෂණයක් කරන්න. දැන් එතන මම හිතන්නේ නැහැ එහෙමයි ආවයි කියලා පොලිසිය අය එතන අධ්‍යක්ෂවරයා විරුද්ධ වෙද්දී අර අයට පහර දීලා වාහනවල දාගෙන යන්න අයිතියක් තියෙනවා කියන්න මම හිතන්නේ නැහැ. අන්න එතනයි වැරද්ද. මම කියන්නේ පටලා ගන්න එපා. මෙතන සිද්ධි දෙකක් වුණා. මම කතා කරන්නේ හතරවෙනි තට්ටුවේ මාරු මණ්ඩලයේ වෙච්ච සිදුවීම ගැන.
ඔබතුමිය එකඟද පළවෙනි සිදුවීමට?
නෑ මම එකඟ නෑ.
ඒක ඇතුළු
වෙලා ඒක වෙනම
කතාවක්.
මම ඒකයි කිව්වේ මම දෙවෙනි
සිදුවීම කලබල කරපු එකට එකඟද?
නෑ මම ඒක ගැන නෙවෙයි මං කියන්නේ.
ඒක ගැන නෙවෙයි.
මම
ඔබතුමිය
පෞද්ගලිකව
ඊළඟ ආණ්ඩුවක අධ්‍යාපන ඇමති වෙන්නත් පුළුවන්.
නෑ නෑ මම අධ්‍යාපන ඇමතිකම් බලාගෙනත් නැහැ.
ඔබතුමිය ගුරුවරියක් නේ.
මම ගුරුවරියක් නිසා
අධ්‍යාපන අමාත්‍යාංශයට පිරිසක් ඇතුළු වෙලා බලහත්කාරයෙන්
පොඩක් ඉන්න ඇමතිතුමා.
ඔබතුමිය හරිද?
ඔබතුමා උගත් මිනිසෙක් හැටියට මම දැන් ඒකට එකඟ නැහැ කියන එක මම කිව්වා.
හරි.
හරි මම ඔබතුමාට කියන්නේ මෙතන ගුරුවරු කියන පිරිස තමන්ගේ නම්බුව රැකගෙන ඉන්න පිරිසක් ඉන්නවා.
ඒක මම රකින්න කටයුතු කළා.
මම අහන්නේ ඒ ආපු නිලධාරීන් හඳුනා ගන්න CCTV කැමරා දර්ශන තියෙනවා.
ඒකට ඉඩ දෙන්නකෝ.
ඒවා පරීක්ෂණ කරලා ඒ අයට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්න ඔබතුමා කටයුතු කරනවද කියලා මං ඇහුවේ.
ඒ අමාත්‍යාංශ
අනේ වාඩි වෙන්න ඔබතුමා කටවහගෙන. හරි ඔබතුමාත් හොඳ උගත් මිනිස්සෙක්. කටවහගෙන වාඩි වෙන්න. හරි අපි හදන්නේ මේ ප්‍රශ්න පාරේ විසඳ ගන්න.
මේ කොහෙවත් පැටලෙන්නේ නැතුව. හරි. ඇමතුමා උත්තර දෙන්න ඇමතුමා.
ගරු ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි එතුමනිගේ ප්‍රශ්නෙට මම පිළිතුරු දුන්නා ඊයේ වෙච්ච සිද්ධියට ඒ පොඩක් ඉන්න
එතුමියට ඔච්චර කාලය දීලා ගහගන්න බැරි
වුණාද මේ 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 ගරු මන්දිතුමිය මේ ස්ථාවර නියෝග ගන්න අපි වැඩ කරමු
ඔව්
ඉන්නේ ඔබතුමිය අහන දේ මට තේරෙනවා
ඔබතුමියගේ ප්‍රශ්නේ
මම බබෙක් නෙමෙයි දැන් මම පැහැදිලිව කිව්වේ නෑ මෙතන මෙතන එදා ඊයේ දවසේ සිද්ධි දෙකක් කියන්නේ මේ සිද්ධි ආරම්භ වුණේ කොහමද මේ පොඩක් ඉන්න කියන්න මේ සිද්ධි ආරම්භ වුණේ එතෙන්ට නොයා යුතු පිරිසක් ඒ වෙලාවේ කිසිම දැනුම් දීමකින් තොරව 60ක් 70ක් මේකට කඩම් පැනලා කලාකාරී ලෙස හැසිරුණා ඒ හැසිරීම වළක්වන්න පොලිසිය ආවා පොලිසිය ආවෙන් පස්සේ තව සිද්ධියක් ඊට පස්සේ සිදු වෙලා තිනවා ඊළඟ මහලේ ඒ සම්බන්ධයෙන් අපි මැදිහත් වෙලා ඒ ගුරුවරු ගුරුමාරු මණ්ඩලයේ හිටු ගුරුවරු දෙන්නව නිදහස් කරගන්න අවශ්‍ය කටයුත්ත කළා. එතනින් එහාට කෙරෙනවා නම් ඒ කටයුතු පරීක්ෂණ කෙරෙනවා පොලිසිය මගින්. ඒක අපි පොලිසියට බාර දෙමු. මොකද ඒ අපිට අවශ්‍ය කටයුත්ත අපි කළා වෘත්ති සමිති වෙනුවෙන් ඔය කියන ඔබතුමිය කියන සියලුම නායකයන්ට කතා කළා. මම එතුමාට උත්තර දුන්නා ඒ සියලුම වෘත්ති සමිති නායකයින්ට. මම ඕනනම් අද හෙටත් නැවත ඒගොල්ලන්ව මුණ ගැහෙනවා. ඒක අපිට මේ මට්ටමින් බේරගන්න ඉඩ දෙන්න පොලිසිය මගින් ඒගොල්ලන්ගේ පරීක්ෂණ ටික කරાવી. ඒකට මැදිහත් වෙන්න මට බෑ. නමුත් අමාත්‍යංශයේ නිලධාරින්ට වෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් ඍජුවම මැදිහත් වෙලා අපි එවලෙම අවශ්‍ය ක්‍රියාමාර්ගය ගත්තා. ඉස්සරහටත් අපේ අධ්‍යක්ෂකතුමා හෝ තුමිය එයා තාම මට මුණ ගැහුණෙත් නැහැ. ඊයේ සිද්ධ වුණේ කෙලිම මම අද පාර්ලිමේන්තුවට ආවා. ඉතින් මට ඉඩ දෙන්න ඒ ටික බලලා මම ඊළඟට පාර්ලිමේන්තු ඔබතුමියට උත්තර දෙන්නම්.
ඔබතුමාගේ යෝජනා ඉදිරිපත් කරන්න මම තුමා.
නෑ ගරු කතානායකතුමනි මෙතන තියෙන ප්‍රශ්නය ආණ්ඩු ප්‍රක්ෂේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් තුනක් හැටියට විපක්ෂයට ගිහිල්ලා විපක්ෂයේ ඉන්නවා. හැබැයි දැන් මුලින්දලම තියෙච්ච ප්‍රශ්නයක් කාලය වෙන් කිරීමත් ඒ වගේම එතුමන්ලාව කමිටුවලට පත් කරන්නේ නැහැ කියන කාරණය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ධයෙන් අපි වතාවන් ගණනාවක් විශ්වාස කමිටියකෙත් කතා කළා කාලයක් දික් කළා. කෑම පැය භාගෙත් එපයි කිව්වා කියලා උදේටත් අපි පැය භාගයක් වැඩි කළා. දැන් තියෙන අලුත්ම ප්‍රශ්නේ අලුතෙන් කමිටු පිහිටීමේදී ඒ මන්ත්‍රීවරු මොන කවුද නම් කරන්න කියන කාරණේ. ඒක විපක්ෂෙන් නම් කරන්න ඕනේ.
දැන් ආණ්ඩුවේ කණ්ඩායමක් මේ පැත්තට ආවා. අපි ඒ ආගෙන් 30 දෙනෙක්. We appointed 30 members of the MPs who crossed over from the government to the opposition for the committees. අපි තිය මගේ මම මේ ලයිව් ස්ටෝ දායකිරි මන්ත්‍රීවරුන්ට දැන් දෙනවා. We appointed sir. We appointed 30 MPs who crossed over to the committees.
Right. So
that
appointed 30 දායකිරි ජයසේකර මැතිතුමා.
ගරු කතානායකතුමා ඔබතුමා දන්නවා ඔබතුමා දන්නවා බොහොම පැහැදිලිව අපි මේක ඉල්ලුවේ වෙන එකකට නෙමෙයි අපි 36 දෙනෙක් මෙතන ඉන්නවා මේ 38 දෙනෙක් මේ 38 දෙනාටම හැම කමිටුවකටම යම් කිසි විදියකට සම්බන්ධ වෙන්න අවශ්‍ය 38ක් එනකොට ඔබතුමා දන්නවා අපි ඉල්ලුවා අඩුම තරමේ කමිටුවකට 3 දෙනෙක් අපේ සභානායකතුමා දෙන්න කියලා ඉතින් එතකොට අපිට මේක විසඳගන්න ලේසියි අතනම දැන් මේ ඔක්කොම අපෙන් කතා කරලා අහන්නේ අපි මොන කමිටුවේද ඉන්නේ අපි දන්නේ නැහැ මේ 38 30ක් දෙන එක නෙමෙයි මම මේ කතා කරන්නේ 38 දෙනෙක් අපේ ඉන්නවා අපි කිව්වා කමිටුවකට 3 දෙනෙක් දෙන්න කියලා එතකොට අපිට මේක විසඳගන්න ලේසියි ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේක දිගින් දිගටම දැන් කතා කරලා තියෙනවා ඇති වෙන්න අපි එක්කෝ අපි අපි එක්කෝ අපි මේ සියලුම කමිටු වලින් ඉල්ලා අස්සලා මෙතනිනුත් අයින් වෙලා යන්නම් නැත්තම් කරුණාකරලා අපිට මේ අවස්ථාව දෙන්න
Yes, please.
Honorable Speaker, I have the list. We have appointed 30 MPs who crossed over from the government to the opposition. Actually, government should have appointed them. But we were decent enough to accommodate them. We gave them time. We gave the lunch hour. Right. We extended parliament for half an hour.
Right. No,
we reduced.
Is there.
So, yeah. We are appointed 30. Here the list.
Veera Sumana Veera Singhamanthi to Maki and...
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව අපි නවක මන්ත්‍රීවරු අපි පහුගිය අවුරුදු දෙකක කාල සීමාවක් මේ පාර්ලිමේන්තුවේ වැඩිම වාර ගාණක් පැමිණිලා මේ පාර්ලිමේන්තුව කියාදාමන දායක වෙච්ච අය ඔබතුමා එක හොයලා බලන්න රෙකෝඩ් වල ඒ වගේ අපි පත් කරපු කොමිටු වල මම පහුගිය අවුරුදු දෙකේ කෝපයකේ හිටියා කෝපයකේ ඒ සහභාගීත්වයන් බලන්න අපේ දායකත්වයන් බලන්න හැබැයි දැන් මේ සැරේ වෙනකොට දැන් අද ඊයේ කෝපයක හඳුන්වන්න දුන්න ඔබතුමා ඒක නියම කරලා අද කැඳවන්න කියලා නමුත් අද උදේ ඔබතුමා ඇනවුස් කරේ නැහැ ඒකට අලුතෙන් පත් කරපු අයගේ නම දැන් කෝපයක තව විනාඩි කීපයකින් රැස් වෙනවා රැස් වෙලා එතන නිලධාර සභාවතුරු පත් කර ගන්නවා ඒ කියාදාමට අපේ දායකත්වයක් නැහැ ඊයේ දවසේ ඔබතුමා අන්තර් පාර්ලිමේන්තු සංගමය සාක් පාර්ලිමේන්තු සංගමය කොමන්වෙල්ත් පාර්ලිමේන්තු සංගමය රැස් වුණා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී 36 දෙනාගේ කණ්ඩායමෙන් එක්කෙනෙක්වත් කොහෙන්වත් නොමිනේ වෙලා නැහැ නම් වෙලා නැහැ එතකොට ඒක තියෙන ඒ දේවල් වලට සහභාගී වෙන්න අපිට අවස්ථාවක් නැහැ ඒක නිසා ගරු කතානායකතුමනි විපක්ෂ සංවිධායකතුමාට පැහැදිලිව කියන්න ඕන අපි විපක්ෂයේ කණ්ඩායමක් කාලය දෙන හා සමානවම විපක්ෂයෙන් මේ අවශ්‍ය දේවල් දෙන්න විපක්ෂය කියන්නේ සජබේ ජාතිගත බලවේගයයි TN එකයි විතරක් නෙවෙයි එතකොට මේක විපක්ෂයේත් ඒ සාධාරණ කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා ඒ වගේම දැන් කෝප් එක දැන් රැස් වෙනවා නම් ඒකට සහභාගී වෙන අපිට අවස්ථාවක් නොලැබෙනවා නම් අපේ වරප්‍රසාදයක් කඩ කිරීමක් ඒක නිසා නිසි ආකාරයෙන් මේ කමිටු එක පත් කරලා ඉවර කරලා අර කතානායකතුමනි ඒ අදාළ කාර්ක සභාවන් ඒ උපදේශ සභාවන් රැස් වෙන කියන එක ඉල්ලීමක් කරනවා
ඔබතුමාලා වෙනම සාකච්ඡා කරගන්න මේ ප්‍රශ්නේ සභානායකතුමා ඔබතුමා කරගෙන යන්න දැන් ඇතිනේ ඔබතුමාට දුන්නනේ අවස්ථා තුනක් ඒ තුනෙන් එකයි ප්‍රයෝජන ගත්තේ නැහැ නේ නෑ දැන් දැන් ඔය වැඩේ ඔතනින් නතර කරන්න දැන් අද දවසේම අපි ඔකට කතා කරන්න වෙන්නේ වෙල් කොහේ තියෙන ලයිස්තුවද ඔක
ඒකනම් අපහ මේ පැත්තට එන්නයි
ඒක වෙනම සභානායකතුමත් එක්ක කතා කරගන්න සභානායකතුමා ඔබතුමා කියන්නේ
I object for a discussion because that will give a private consultation.
Yes.
It can't be discussed. I gave it to you personally. Take up the.
No, it's
Soka Prakash Gandhi, please.
Yeah, it's useless. You go ahead with honorable minister.
Yeah. It's objective.
No. You can't give that. You can't.
Garu,
you go. Garu. There are no point of order there. No. ඔබ තුමාට අවස්ථා තුනක් දුන්නා උදේ. ඇවිල්ලා කඩාගෙන පනලා.
ගරු කතානායකතුමා ප්‍රධාන වැඩකටු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 හි විධිදාන සහ 2023 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 5:30 දක්වා විය යුතුය. අපර භාග 5:30ට කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
ස්වභාවිකවද